ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දැන්නේමනම් අපි මෙතැන් සිට වෙලාව වෙන් කරගන්නවා. මේ ගෙවිලකයේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වීති කතාබහ කරන අපගේ සඳුදා විශේෂාංගයේ සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම ආරම්භ කරන්නට. මේ ගෙවිලකයේ සතියේ ශ්‍රී ලංකික දේශපාලනික ක්ෂේත්‍රයේ සිදුවුණු විශේෂතා මොනවාද අපි කතාබහ කරමු. සුපුරුදු විදිහට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින්. ආයුබෝවන් මනෝජ්, සුබෝදාසනක්.
ආයුබෝවන්, සුබෝදාසනක් දිලුක්ෂි.
අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමේ කාර්යාවලිය සම්බන්ධව මුලින්ම අවධානය යොමු කරමු. මොකද දැන් මේක මේ සති කීපයක් තිස්සේ සිට තාම සාකච්ඡා මට්ටමේ පවතින්නේ. මේක හැදෙයිද නොහැදෙයිද කියන යම් අවිනිශ්චිතභාවයක් අපිට මේ වෙනකොට දිස්වමින් පවතිනවා. මං කැමතියි මනෝජ්, මේ වෙනකොට ජනාධිපතිවරයා සමඟ අනෙකුත් පක්ෂ සිදු කරලා තියෙන සාකච්ඡා හරහා දැන් පසුගිය සතියේදී තෙවැනි හමුවීම් සිදු වුණා. මේ හමු හරහා හෙළිදරවුණු කාරණා පිළිබඳව මුලින්ම සාකච්ඡා කරන්න.
ඔව්, මේ වන විට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම පිළිබඳව පක්ෂ එක්ක සාකච්ඡා යනවා. අපි පසුගිය සති කිව්වාගේ සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ, දෙමළ ජාතික සන්ධානයේ වගේ පක්ෂ විදියට සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ නැති තැන මේ වෙනකොට බහුපාක්ෂික ආණ්ඩුවක් හදනවද කියලා යම් සාකච්ඡාවක් රට ඇතුළේ තියෙනවා. දැන් ගෙවුණු සතියේ ජනාධිපතිවරයාගේ කණ්ඩායමක්, පොහොට්ටුවේ කණ්ඩායමක් මුණ ගැහුණා. ජනාධිපතිවරයා මුණ ගැහුණු අවස්ථාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් සාගර රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන වගේ කණ්ඩායමක් සහභාගී වෙලා හිටියා. පොහොට්ටුව පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, ප්‍රසන්න රණතුංග, සාගර කාර්යවසම්, ජෝස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නියාරච්චි, නාමල් රාජපක්ෂ මේ වගේ කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡා කරලා තිබුණා. විශේෂයෙන්ම දැන් පොදුජන පෙරමුණේ ඉල්ලීම් අතර 225 දෙනාම එකතු කරගෙන ආණ්ඩුවක් පිටවන්න ගියොතින් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ හින්දා එකතු වෙන පිරිසක් එකතු කරගෙන ආණ්ඩුව පිටවන්න ඕන කියලා ප්‍රතිජන පෙරමුණ පැත්තෙනුත් යෝජනා වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට ඒකම වෙන්න පුළුවන් බොහෝ විට බහුපාක්ෂික ආණ්ඩුවක් හැටියට සාකච්ඡා වෙමි තියෙන්නේ. කොමුණත් අමාත්‍ය දුර බෙදා ගැනීම සම්බන්ධයෙන් පොට්ටුව පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට යෝජනා එකතු වෙනවා කියලා වාර්තා වුණා. විශේෂයෙන් දිස්ත්‍රික් නායකයින්ට වැඩි අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ගේ ලැයිස්තුවකුත් ඉදිරිපත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට රමේෂ් පතිරණ, ජනක බණ්ඩාරතෙන්නකෝන්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍ර වන්නියාරච්චි, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, සීබී රත්නායක, සනත් නිශාන්ත, රොෂාන් රණසිංහ මේ වගේ ඩිස්ත්‍රික් වල වැඩි බණ අපගත්තු අයට, එහෙම නැත්නම් ඩිස්ත්‍රික් නායකයින්ට ඇමති දුර ලබා දීමේදී වැඩි ඉඩක් දෙන්න කියලා. ඒත් එක්කම මේ ආණ්ඩුවේ ඇතැම් හිටපු රාජ්‍ය ඇමතිවරු තමන්ට වගකීම් නොලැබීම ගැන ටිකක් කඩස්සල්ලෙන් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. ඔවුන් කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා මේ පිළිබඳව. කොමුණත් පක්ෂයේ තරුණයෝ වෙච්චි මේ කණ්ඩායමට වගකීම් නොලැබීම ගැන, එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍ය දොරක් හෝ අමාත්‍ය දොරක් නොලැබීම ගැන ඒ අය දිගටම තමන්ගේ නොසතුට පළ කරනවා කියලත් වාර්තා වෙනවා. ඔය ඇතුලේ තවමත් කොමුණත් සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය වෙලා නැහැ. උත්සාහය බහුපාක්ෂික ආණ්ඩුවකට යන්න වගේ තමයි මේ වෙනකොට පේන්න තියෙන්නේ.
දැන් ඔය පොහොට්ටු ජනාධිපති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ යම් විශේෂිත ඉල්ලීමක් කළා තියෙනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. මේ හිටපු ජනාධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වෙලා තියෙන මොකක්ද, යම් දිනවක වානුවක් තීරණය වෙලා තියෙනවද, මොකක්ද මේ පිළිබඳව තත්වය?
ඔව්, මේ සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු දෙකක් ගැන සාකච්ඡා වෙලා තියෙනවා. එකක් අපි කලින් සඳහන් කරා වගේ අමාත්‍ය දුර ලබා ගැනීම සම්බන්ධයෙන්, දෙවැනි කාරණය හිටපු ජනාධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීම ගැන. මේ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආයිත් ලංකාවට ගෙන්ව ගන්න අවශ්‍ය කටයුතු සකස් කරලා දෙන්න කියන ඉල්ලීම පොහොට්ටුව පාර්ශ්වයෙන් සිද්ධ වෙලා තිනවා. පොදුජන පෙරමුණේ ප්‍රමුඛ ඉල්ලීම මේ ඉල්ලීම කියලත් පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් සඳහන් වෙලා තිනවා. ඉතින් දින ගැන ඇහුවා. අපි දැක්කා උදයන්ග වීරතුංග හිටපු රුසියානු තානාපතිවරයා 24 වෙනිදා ලංකාවට එනවා කියලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, නමුත් සුගීෂෝර බණ්ඩාරෝගේ හිටපු ජනාධිපතිරගේ පෞද්ගලික ලේකම්වරයා කියලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිර ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. නමුත් එන දිනයක් පිළිබඳව තවම තොරතුරක් නැහැ කියලා. කොමුණත් ඔහුට ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න අවශ්‍ය, ඒ කියන්නේ ලංකාවට එන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න කියන ඉල්ලීම පොහොට්ටුව පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට කරලා තියෙනවා.
ලංකාවේ දේශපාලන ශේත්‍රයේ මේ දවස්වල විශේෂිත කතාබහ අපි කලින් සාකච්ඡා කරපු ආකාරයට මේ සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව ඊට අමතරව පක්ෂ වශයෙන්ුත් යම් යම් තීන්දුව තීරණ ගැනීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. මේ ආණ්ඩුවට එකතු වෙනවද නැද්ද, එතකොට ඒ පක්ෂවලින් ආණ්ඩුවට තමන්ගේ කැමැත්ත මත ගිහිල්ලා ඉන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ගත්තොත් එහෙම මහින්ද අමරවීර නිමල් සිරිපාල ද සිල්වා වගේ අය අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වුණා, එතනට මේගොල්ලෝ ඇවිල්ලා හිටියා. එතකොට දැන් මේ මොකද්ද වෙන්නේ යන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොතනද දැන් මේ වෙනකොට හිටගෙන ඉන්නේ? ඔවුන්ගේ පැත්තේ මොනවද තියෙන තොරතුරු?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතු වෙන්න හෝ තනතුරු වගකීම් ලබා ගන්න හෝ සූදානමක් නැති බව පක්ෂයක් විදියට ප්‍රසිද්ධිය කිව්වා. නමුත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කියන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ආණ්ඩුවේ අමාත්‍යවරු මේ වෙනකොටත් දරනවා. ඉතින් ඔවුන් පෞගේ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එකඟ නොවුණු නිසා පක්ෂයේ වැඩ කටයුතු වලට සහභාගී වුණ බවක් දකින්න තිබුණේ නැහැ. නමුත් ගිය සතිය පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට මෛත්‍රීපාල සිරිසේන ඊටම ජනාධිපතිවරයාටත් සඳහන් කරලා ඔහුගේ කැමැත්තෙන් මේ දෙදෙනාට සහභාගී වෙන්න අවස්ථාවක් තිබුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම අමාත්‍යවරු දෙන්න නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර කියන අමාත්‍යවරු දෙන්න පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අය සර්වපාක්ෂික යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව සඳහන් කරලා තියෙනවා. මොකද මුලින්ම ජනාධිපතිවරයා හම්බෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් වීටවන්න කියන යෝජනාව කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඉතින් ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී වෙන්න බාධාවක් නැහැ කියන කාරණේ මතු කරලා තිබුණා. නමුත් දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන කියන කීප දෙනෙක් කියලා තිබුණේ වැඩපිළිවෙලක් නැතුව ආණ්ඩුවට එකතු වෙන්නේ කොහොමද කියන දේ ඔවුන් මතු කරලා තිබුණා. කොමුණත් පක්ෂ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් ඕන කියලා දුගින් දිසානායක මන්ත්‍රීවරයාත් ඉල්ලලා තිබුණා. ඒ සාකච්ඡාවත් ගිය බදාර දවසේම පැවැත්වුණා. වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරනකොට මේ අවස්ථාවටත් නිමල් සිරිපාල සිල්ව සහ මහින්ද අමරවීර කියන දෙන්න ඇමතිවරු දෙන්න සහභාගී වෙලා තිනවා. ඉතින් කොමුණත් මොවුන්ගේ ඉල්ලීම ඔය පක්ෂයේ දුබින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, නිමල් සිරිපාල කියන කණ්ඩායම් වල ඉල්ලීම වෙලා තිබුණේ මේ වෙලාවේ හැමෝම ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න ඕනේ, ඒක ප්‍රසිද්ධිය සඳහන් කරන්න ඕන කියන කාරණය. ඉතින් ඒකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා එකඟ වෙලා නැහැ. මොකද ආණ්ඩුවේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. වැඩපිළිවෙලක් නැතුව සහයෝගය දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා අහලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවට සහයෝගය දෙනවද නැද්ද කියන මතයේ ප්‍රසිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොකිව්වට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙන්නෙක් වුණු නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කියන ඇමතිවරු දෙන්නට ආරාධනා ලැබිලා තිබුණා. කාලයකට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්නේ.
දැන් අපි මේ අනිකුත් පක්ෂවල අභ්‍යන්තරික තත්ත්වය, ඔවුන්ගේ සාකච්ඡා කොයි ආකාරයෙන්ද, ඔවුන්ගේ මතවාද කොහොමද මේ පවතින ආණ්ඩුවට සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව විමසා බලමු. එතනදී අපිට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්තුණු කණ්ඩායම් දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එකක් ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වුණු ඩල සලහ පෙරුම වටා සිටින කණ්ඩායම, අනිත් එක මේ විමල් වීරවංශ වටා සිටින ස්වාධීන පක්ෂ 10 කණ්ඩායම. අපි දැක්ක මේ ඩලසතුළු ස්වාධීන කණ්ඩායම මේ අනුරාධපුරයේ චාරිකාවක හිම නිරත වෙලා මේ උපදෙස් අනුශාසනා ලබා ගැනීමෙන් තමන්ගේ වැඩපිළිවෙල විග්‍රහ කරමින් යනවා. ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල මේ වෙනකොට කොයි වගේ ආකෘතියක් දරගෙන තියෙන්නේ?
අපි දැක්ක දැන් ඊයේ දිනේ, පෙරේදා දිනේ දවස් දෙකේම අනුරාධපුරයේ රැඳී සිටියේ මේ කණ්ඩායම. මේ වෙලාවේ රටේ තෙල් ප්‍රශ්නකුත් තියෙනවා. ඔවුන් බස් රථයකින් ගිහිල්ලා මේ කණ්ඩායම අනුරාධපුරයේ ඉන්නේ. විශේෂයෙන් ආගමික වතාවත් වල නිරත වෙලා පක්ෂ ක්‍රියාකාරිකයින් හම්බ වෙලා, ව්‍යාපාරික ප්‍රජාව හම්බ වෙලා, මාධ්‍ය හමුවක් තියලා මේ වගේ වැඩ කටයුතු කිහිපයක් ආරම්භ කරේ. ඩලසලා පෙරමුණට ප්‍රමුඛවරයා ප්‍රමුඛ කණ්ඩායමේ වැඩපිළිවෙල, දේශපාලන වැඩපිළිවෙල ආරම්භ කරේ අනුරාධපුරයේ. මේ අවස්ථාවට එකතු වෙලා හිටියා GLPRS මහාචාර්ය චරිත හේරත්, ඒත් එක්කම ආචාර්ය නාලක ගොඩ හේවා, මහාචාර්ය චන්න ජයසුමල, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර මේ කණ්ඩායමම අනුරාධපුරයේ ඉන්නේ. ඉතින් ඔවුන් අටමස්ථානයේ වැඳ පුදාගෙන මහා සංඝරත්නය හම්බ වෙලා ආශිර්වාද අරගෙන අනුරාධපුරයේ දේශපාලන කටයුතු පටන් අරගෙන තියෙනවා. ඒත් එක්කම ඔවුන් මේ මොහොතේ දරන අදහස පිළිබඳව සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම දල සලහපරම මන්ත්‍රීවරයාට සහයෝගය ලබා දුන්නු කණ්ඩායම් වෙනුවෙන් පොට්ටුවේ යම් කැපිල්ලක් තියෙනවා. ඒ පිළිබඳව ඔවුන් ලිපියකින් දන්වලා තිබුණා අනුරාධපුරයට යන්න කලින්ම ඔවුන්ගේ මතය මොකක්ද කියලා දලසරාපෙරු මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම මාධ්‍යයේදී සඳහන් කළා. එක කණ්ඩායමක් විදිහට එක පිරිසකට විතරක් වරප්‍රසාද දීලා යන ගමන වෙනුවට පොදුවේ හැමෝටම වැඩ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරගන්න එක, විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරත් වැඩපිළිවෙලක් යෙදුවත් මේක සදාකාලික වැඩපිළිවෙලක් නැතිව තාවකාලික වැඩපිළිවෙලක් දැන් ලංකාව ණයගෙවන්නේ නැහැ. ඒ හින්දා තමයි මේව ටිකක් ඉසෝසෝලා ඉන්නේ. ඉදිරියේදී ණයගෙවන්නත් තියෙනවා ආදායම් සම්බන්ධයෙන් ප්‍රශ්න ආවට පස්සේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හින්දා විසඳන්න පුළුවන් කණ්ඩායමකට බලය ලබා දීමේ අවශ්‍යතාවයත් මේ කණ්ඩායම මතු කරමින් ඉන්නවා. තවමත් ඔවුන් අනුරාධපුරයේ රැඳෙන්නේ ඔවුන්ගේ අනාගත දේශපාලනයේ සඳහා වන පළමු පියවර තැබීම හැටියට මේ ගමන හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.
එතකොට මේ විමල් වීරවංශය ඇතුළු ස්වාධීන පක්ෂ 10 කණ්ඩායමේ මේ වෙනකොට තියෙන අදහස් මොනවාද?
ඔවුන් කණ්ඩායම පසුගිය සතියේ හම්බ වුණා. අපි කලනුත් කිව්වා වගේ මුල්ම අවධානය යොමු වෙලා තියෙන්නේ ස්වාධීන පක්ෂ එකමුතුව ගොඩනගන්න යන, ඒත් එක්කම සැප්තැම්බර් 4 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ ජනගත කරන ආදේශපාලන වැඩපිළිවෙල පිළිබඳව මේ වැඩපිළිවෙලේ නම ලකුණ ගැන අවසන් අදහසකට එන්න දැනටත් යෝජනා හම්බ වෙලා තියෙනවා. නමුත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්කත් සාකච්ඡා කරලා අවසන් අදහස මොකක්ද කියලා ඉදිරිපත් කරනවා කියලා ඔවුන් කණ්ඩායම කියනවා. ඉතින් මේ වෙනකොට උට නායකයෙක් පත් කරගන්න සූදානමක් නැහැ. නමුත් සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් පත් කරගෙන නිලධාරී මණ්ඩලයක් එක්ක ඉස්සරහට යන ඔවුන් උත්සාහ කරනවා. සභාපති දුරේ බොහෝ විට විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණේ නායකවරයාට ලැබෙයි කියන බලාපොරොත්තු වෙන්න ඔවුන් ඉන්නේ. ඒ අනුව සැප්තැම්බර් 4 වෙනිදා ඔවුන්ගේ අලුත් වැඩපිළිවෙල එළි දක්වන්න තීරණය වෙලා තියෙනවා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික උණුසුම් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරද්දී පසුගිය දවස්වල දේශපාලනික පෙරළියක් උදෙසා සිදු කරපු උද්ඝෝෂණ මාලාව සම්බන්ධව අපිට අමතක කරන්න බෑ. මෙය තාමත් 100%ක් නිමාවට පත් වෙලා නැහැ. අපි දැක්කා අන්තරයේ උද්ඝෝෂණයේ පැවැත්වුණා මේ පසුගිය දිනවල. එතනදී විශාල විරෝධතාවක් ඇති වුණා උද්ඝෝෂණයේ මැඩ පැවැත්වීම උදෙසා. යම් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. විශේෂයෙන්ම අන්තරයේ වෙනුවෙන් නායකත්වයේ සපයන වසන්ත මුදුලිගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව දේශීය වශයෙන් විතරක් නෙමෙයි මේ වෙනකොට විදේශීය වශයෙන්ුත් අවධානයට ලක් වෙලා තියෙන වගට අපිට තොරතුරු අනාවරණය වෙමින් තියෙනවා. මේ පිළිබඳව තියෙන තත්වය මොකක්ද? දැන් ලංකාවට මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව යම් බලපෑමකුත් එල්ල වෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙන්නේ අන්තර්ජාතිකව ජිනීවා වලින් සහ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයටත් මේ තත්වය පිළිබඳව තොරතුරු ගිහිල්ලා සාකච්ඡා වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා ලංකාවේ මේ මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධව. මකමැති සමස්ත විස්තරයක් මේ සම්බන්ධව දැනගන්න.
ඔව්, පහුගිය දවසේ කොළඹ යුනියන් ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වුණු උද්ඝෝෂණ අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන 72ක් රඳවාගෙන බාගෙන ප්‍රශ්න කිරීම සිද්ධ කරන්න තීරණය කරලා තිබුණා. එතකොට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වගේ කණ්ඩායම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කියන කාරණය මතු කළ දුන්නා. මොකද ඔවුන් අරගත්තේ කඩාකප්පල් කාර්ය ක්‍රියා සඳහා සම්බන්ධ වෙලාද කියලා ප්‍රශ්න කරන්න. දැන් ඊයේ දවස වන විට ඔවුන්ට තවදුරටත් පැය 72 කාලයෙන් පස්සේ රඳවගෙන ප්‍රශ්න කරන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම පොලිසිය CID එකට මේ ප්‍රශ්න කිරීම බාර දීලා තිබුණා. ඉතින් ඒකට විරෝධය පළ කරලා අපි දැක්කා ඊයේ දවසේ කොළඹ කොටුව කේන්ද්‍ර කරගෙන උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න කියලා රජයට බල කරලා බහුජන සංවිධාන වෘත්තීය සමිතිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ අය තමයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉස්සරහා මේ උද්ඝෝෂණය සිද්ධ කරේ. කොමුණත් ඊයේ තව තැනක වාර්තා කරලා තියෙනවා. අපි දැක්කා මේ වසන්ත බුදුලිගේ ඇතුළු 3 දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කරන රැඳවුම් නියෝගවලට අත්සන් කරන්න එපා කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතවරයක් ඉල්ලීම් කරලා තියෙනවා කියලත් වාර්තා වුණා. කොමුණත් මේ කණ්ඩායම් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවකට සම්බන්ධද කවුරු හරියකට බලපෑම් කරාද කියන කාරණය හොයා බලන්න මොවුන් රඳවගෙන ප්‍රශ්න කරන්න සූදානම් කියලා තමයි කොමුණත් වාර්තා වෙන්නේ.
තවත් උද්ඝෝෂණයක් පැවැත්වුණා ජාතික ජනබලවේගයේ නුගේගොඩ කේන්ද්‍ර කරගෙන මේ ගෙවිලගේ සතියන්තයේ සෙනසුරාදා. එතකොට ජාතික ජනබලවේගයේ මේ උද්ඝෝෂණයේ අරමුණ මොකක්ද? ඔවුන් කියන්නේ මේ පවතින පාලනය මේ රනිල් ආණ්ඩුව වෙනස් වෙන්න ඕන කියලාද? ඔවුන්ගේ උද්ඝෝෂණයේ අරමුණු ඉල්ලීම් සහ ජනතා ප්‍රතිචාරය කොහොමද ඒකට ලැබිලා තියෙන්නේ කියලාත් මම ඊළඟට ඔබෙන් කරුණු විමසා දැනගන්න කැමතියි.
ඔවුන්ගේ ඉල්ලීම පාලනය වෙනස් කිරීම මැතිවරණයකින් ඔවුන් ඉල්ලන්නේ ජනබලය උරකා බලන්න මැතිවරණයක් පවත්වන්න කියලා. ප්‍රතිචාරය බැලුවොත් විශාල සෙනගක් ඇවිල්ලා හිටියා. ලොකු ජනතා ප්‍රතිචාරයක් තිබුණා. දෙල්කඳින් පාගමනක් විදියට පටන් අරගෙන නුගේගොඩට ඇවිල්ලා නුගේගොඩින් තමයි රැලිය තිබ්බේ. ඉතින් ඔවුන් දිගින් දිගටම කියන්නේ මැතිවරණයකට ගිහිල්ලා ජනතා ජනබලය උරකා බලන්න අවස්ථාවක් කරගන්න ඕන කියලා. මේ අන්තරේ පාගමනට පහර දීම ගැනත් ඔවුන් අදහස් කළා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රැකලා ඉඳලා තමයි මේ පහර දීම සිද්ධ කරේ. නමුත් තමන්ගේ විරෝධතාවයට පහර දුන්න නම් තමන් නුගේගොඩින් නෙවෙයි නවතින්නේ කියන අනතුරු ඇඟවීම ජනාධිපතිවරයාට අත් කරා. කොමුණත් ඔවුන් ඉල්ලනවා මැතිවරණයක්. ජනතාවගේ ප්‍රතිචාරයත් යහපත් මට්ටමක තිබුණා නුගේගොඩ මේ සති අන්තයේ පැවැත්වුණු මේ රැලිය වෙනුවෙන්.
මේක අතුරු ප්‍රශ්නයක් මනෝජ්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතුරු පාලන කාලය සම්පූර්ණයෙන්ම ගත කරනවා කියන පොරොන්දුව පොහොට්ටුවට ලබා දීලා තමයි රනිල් වික්‍රමසිංහ ආවේ. නමුත් දැන් අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා කියලා මේ ආණ්ඩුව විසිරුවා හැරලා මැතිවරණයකට යන්න ලබන වසරේ පෙබරවාරි ඉතර වගේ වෙද්දි, කියන වසර දෙකමාර සම්පූර්ණ වෙනකොට, ඒ වගේ තත්වයක් තියෙද්දි ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් මේ ඉල්ලා සිටින්නේ? දැන් එහෙම සූදානමක් තියෙනවා නම් ජනාධිපතිවරයාගේ
ව්‍යවස්ථානුකූලව අවුරුදු දෙකමාරකින් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණේ තියලා පාර්ලිමේන්තු විසිරවන්න අවස්ථාවක් තියෙන ඉතින් ලබන පෙබරවාරි කියන්නේ දීර්ඝ කාලයක්. මේ වෙලාවේ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වෙලා තිබුණු වෙලාවක්. ඒක මූලික අවශ්‍යතා ටික ලබා දුන්නොත් යම් ආකාරයෙන් ක්‍රමයෙන් සමනය වෙනවා. එතකොට විපක්ෂයට තියෙන ජනතා ප්‍රතිචාරය අඩුවෙයිදෝ කියන ඉල්ලීම වෙන්නත් පුළුවන්. කොහොමනත් ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවෙන් පිට තියෙන විරෝධය, ජනතාවගේ විරෝධය එවැනි තත්වයකට වෙනස් තැනකදී පත්වෙච්ච පාර්ලිමේන්තුවක නියෝජනය කරන්නේ නැහැ කියලා. ඔවුන් ප්‍රශ්න කරලා අහන්නේ හැමතිස්සෙම පෝට්ටුව ප්‍රමුඛ කණ්ඩායමට ජනාධිපතිවරයා ඡන්දය දුන්නා වගේ 134ක 3/2කට ආසන්න බලයක් තියෙනවද කියන එක. ඉතින් ජනතාවගේ අවශ්‍යතාවය, ජනතාවගේ බලය, ජනතාවගේ කැමැත්ත මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැහැ. ඒතකොට ජනතාවගේ කැමැත්තට පිටින් තමයි තීන්දු ගන්න. එහෙනම් ජනතාවගේ කැමැත්ත උරගා බලන්න ඡන්දයකට යන්න කියන ඉල්ලීම තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ දිගින් දිගටම කරන්නේ.
අපි 22 සංශෝධනය සම්බන්ධව අවධානය යොමු කරමු. මේ ළඟට 22 සංශෝධනය සම්බන්ධවත් යම් මතවාද උද්ගත වෙමින් තියෙන කාලවකවානුවක්. මේ සංශෝධනයට එරෙහිව උසාවියට ගිහිල්ලා තිබුණා, මේ පෙත්සම් කීපයක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ පිළිබඳව තියෙන තත්වය කොහොමද මේ වෙනකොට?
ඔව්, මේ 22 සංශෝධනයේ ජුනි මාස 24 වෙනිදා ගැසට් කරලා තිබුණා. පෞගේ 10 වෙනිදා මේ 22 ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජිත 50 කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තිබුණා. ඒ වගේම ඉස්සරහදී පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරලා, කෙටුම්පත ඉදිරිපත් කරලා, පනතක් විදියට සම්මත කරගන්න සැලසුම් කරලා තියෙනවා කියලා පේන්න තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතේ ඇතැම් වගන්ති ආනුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්තීන් පවා උල්ලංඝනය කරනවා කියලා. ඒ හින්දා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයෙන්, ඊට අමතරව ජනමත විචාරණයකින්, ජනතාවගේ බහුතර අනුමැතියෙන් සම්මත කරලා ගන්න කියන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා, ඒ වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. උන් කියලා තිබුණා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සු මණ්ඩලයක් හමුවේ මේ පෙත්සම් විභාග කරන්න කියලා. දොස්තර ගුණදාස සමරසේකර, ඒත් එක්කම නීතිඥ නාගානන්ද කොටිතුවක්කු, නුවන් බෙල්ලන්තුඩාව, මේ වගේ නීතිඥවරු ඇතුළු කණ්ඩායම් තමයි මේ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඒ අනුව මේ 22 සංශෝධනයේ ඇතැම් වගන්තිවලට විරුද්ධ බව ඔවුන් කියලා තියෙනවා. වගේම ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් මේක සම්මත කරන්න කියන ඉල්ලීම කරන්න, නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මේ පෙත්සම් ගොනු කරලා තිබුණේ.
අවසාන අවධානය IMF තීරණ පිළිබඳව. IMF එක කෙරෙහි ශ්‍රී ලංකාව දැඩිලෙසින් බලාපොරොත්තු තියාගෙන ඉන්න වකවානුවක අපි දැක්ක තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වනවා. IMF නියෝජිතයින් එනවා, ආපහු ශ්‍රී ලංකාවේ නියෝජිතයින් ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා. මේ වගේ බොහෝ සාකච්ඡා තාමත් පැවැත්වෙමින් තියෙනවා. දැන් මොකක්ද මේ IMF තීරණ සම්බන්ධව වාර්තාවන අලුත් තොරතුරු?
අද 22 දා, 24 අනිද්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සමාජිකයන් පිරිසක් අනිද්දා ලංකාවට එනවා. 31 වෙනකන් ලංකාවේ සංචාරය කරනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නායහිමියන්ගෙන් සහතිකයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. මොකද ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් ඕන සාකච්ඡා මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන නිසා, එතකොට ඉස්සරහදී ලංකාවේ මේ සංචාරයක නිරත වෙන්නේ ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ ආධාර පැකේජයක් හඳුන්වා දෙන්න කාර්ය මණ්ඩල මට්ටමේ කිවිසුමක් ඇති කරගන්න කියලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වාර්තා කරලා තියෙනවා. යනු 24 වෙනිදා ලංකාවට එනවා. 31 වෙනිදා වෙනකන් ලංකාවේ රැඳෙන්න රටේ ආර්ථික තත්ත්වයත් යම් ආකාරයකින් හිසෝසෝමින් තිබෙන බව මහ බැංකුව අධිපති වෙරක් පෞගිය දවසකට ප්‍රාර්ථනා ඔව් කියලා තිබුණේ. උද්දමනයේ බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩි වුණේ නැහැ. කෙටි කාලීන ණය පහසුකම් අරගෙන යැපීමේ තත්ත්වයක් මේ වෙනකොට රට ඇතුළේ නැහැ. යම් ප්‍රේෂණ විදේශ මුදල් ලැබීමේ ප්‍රවණතාවක් වෙනවා. නමුත් උන්ඩියල් හවාලා කියන මාර්ගවලින් ලංකාවට මුදල් එනවා. ඒක විශාල අඩුවක් නෑ. නමුත් යම් පමණකට ඒවත් සීමා වෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරා. මේ වන විට යහපත් තත්ත්වයක් ආර්ථිකමය වශයෙන් ගත්තු මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දුව නිසා සිද්ධ වෙලා තියෙනවා කියලා මහ බැංකු අධිපතිවරයාක් පෞගිය දවසේ සඳහන් කළා. අදිරිලුච්චි.
හොඳයි මනෝජ්, එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ උණුසුම් තත්ත්වෙත් අපිට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව අපි එහෙමනම් යලිත් මේ විශේෂාංගෙන් හමු වෙමු ලබන සතියේ සඳදා. එතෙක් ඔබට ආයිබෝන් කියමින් අපි සමු දෙනවා.
ආයිබෝන්, බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.